ගරු ස්වාමීන් වහන්ස අද දින සිදුවන චෛත්‍ය ලක්ෂයක සහ කප්රුක් සියයක පූජාවේ වැදගත්කම පැහැදිලි කර දෙන්නේ ඉල්ලා.
ඔය ප්‍රශ්න ඇහිඳි පින්වත් පිළිසෙට අද දවසේදී සිදු කරන විශේෂ පූජාවක් වශයෙන් අති දුර්ලභ පූජාවක් චෛත්‍ය ලක්ෂයක් නැහැ 10,000ක් සහිතව ඒ වගේම කල්පවෘක්ෂ 100ක් සමග කරන මහා පූජාවක්. ඒ පූජාවත් එක්කලා ඒ චෛත්‍ය රාජයන් වහන්සේලා සිහි කර සංකේතවත් කරලා චෛත්‍ය 10,000ක් නැත්නම් ලක්ෂයක් මුල් කරගෙන ඒ වගේම ඒ චෛත්‍ය ලක්ෂයට වටතිර ලක්ෂයක් වට කරලා ඒ චෛත්‍ය ලක්ෂය පාවඩ ලක්ෂයක් පුර තැන්පත් කරලා මේ විදිහට හදලා ඒ නිසාම පාවඩ ලක්ෂයක් වටතිර ලක්ෂයක් ආදී වශයෙන් ඒ චෛත්‍ය රාජයන් වහන්සේලා සිහි කර පූජා කරනවා. ඒ කෙරෙන්නා උත්තරීතර මහා පූජාවක් කල්පවෘක්ෂ 100ක් සමග සම්බන්ධ කරලයි යද ඒ සංකේතවත් කරලා පූජා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ පූජෝපහාරය සීමා කරන්න පුළුවන්කමක් නැති අනන්ත පුණ්‍ය කුසල ආශිර්වාදයක්ගේ යුක්තයි කියන එක පළමුව විග්‍රහ කරලා කියන්න වෙන අති දුර්ලභයි. සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලයක ලෝක සත්ත්වයෝ අනන්ත පින්දහම් සිද්ධ කරගන්නවා. නිවන් දක්නා ජායි දක්වා කෙලවරනවන ඒ තරම් ආනිසංස ඇති මහත්ඵල මහානිසංස ගෙන දෙන බොහෝ සියලු අභිවෘද්ධිය උදා කරන සතරපායින් නිදහස් කරන්න පවා ශක්තියක් ගෙන දෙන මහා වේගයක් ඇති එබඳු මහා පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් උදා කරන පූජෝපහාර තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයක පවතින්නේ. සුළුවෙන් හිතිය යුතු දේවල් නෙමෙයි, අති දුර්ලභයි. ඒ දුර්ලභ වාසනාවන්ත අවස්ථා හතරක් ඇති වෙලා තියෙන අවස්ථාවකයි මේ උත්තරීතර මහා පූජා සිද්ධ කරන්නට බෞද්ධ පින්නතුන් මහා හේතු වාසනාව ලැබලා තියෙන්නේ. පිනක් කියපුවාම විවිධාකාරයෙන් එහි මහත්ඵල මහානිසංසතාවේ ඒ වගේ මෙහිති වෙන්නා වූ බලය විනාශ වෙනවා. අබුද්ධෝත්පාද කාලයකට වඩා බුද්ධෝත්පාද කාලයක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ විශේෂ අවස්ථා හතරක් කැටි වෙලා තියෙන අවස්ථාවක හිරෙන්නා වූ පුණ්‍ය කුසල ආශිර්වාද අනන්ත බලවත්. සම්මා සම්බුද්ධ ශාසනය ලෝකේ පහළ වෙනවායි කියන්නේ කල්ප කාලාන්තරයක් ගිහිල්ලත් සිද්ධ නොවන අති දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක්. දැන් අපි අහලා තියෙනවා සත්බුදු පියාණන් වහන්සේලා පිළිබඳව විස්තරයක්. විපස්සී නම් බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ වැඩ හිටියයි කියලා. ඒ විපස්සී බුදු පියාණන් වහන්සේ ලෝකයේ වැඩ ඉන්න කාලේ කියන්නේ දැන්ට කල්ප 36ක, මහා කල්ප 36කටත් එහා. විපස්සී සිකී වෙස්ස වූ කියන බුදු පියාණන් වහන්සේලා තුන් නමක් ගැන සඳහන් වෙනවා. ඉන් පස්සේ කකුසඳ කෝණාගමන කාක්ෂේප ගෞතම කියලා අපි හඳුන්වන සිව් බුදු පියාණන් වහන්සේලා මේ මහා භද්‍ර කල්පයේ කියන මේ කල්පයේ තුල තමයි පහළ වෙලා තියෙන්නේ. මෙත් බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න තවත් මේ කල්පයේ තුලමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. එහෙනම් සත්බුදු පියාණන් වහන්සේලාගෙන් පස්බුදු පියාණන් වහන්සේ නමක්ම මේ එකම කල්පයකයි. මේ මහා භද්‍ර කල්පයටයි අයිති වෙන්නේ. එහෙනම් මේ කල්පයට එහා කල්පිනල කල්ප 30ක් යනකම් එකම බුදු පියාණන් වහන්සේ නමක්වත් ලෝකෙ පහළ වෙලා නැහැ. මේකේ පේන මේ මහා කල්පයක් කියන්නේ කොයිතරම් විශාල කාලාන්තරයක්ද? මේ කාලාන්තරය ගැන කියනකොට මේ කල්ප කියලා කියන්නේ අන්තః කල්ප 80ක් මහා කල්ප එකක් කියලා සඳහන් වෙනවා. මේ ගැන විග්‍රහ කරන්නේ වටිනාකම පෙන්වන්න මේ බුද්ධාන්තරයේ. ඊ අන්තః කල්ප 20ක් මහා කල්ප එකක් කියලා සඳහන් වෙනකොට ආනන්ද සාමුදුරු බුදු පියාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ කල්පයකට කොච්චර ආයුෂද කියලා. මේලාජ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේක වචනේ කියන එකත් අසීරුයි, තේරුම් ගන්න අමාරුයි, මේ සඳහා උපමාවක් දේශනා කරන්න බැයිද කියලා. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කියනවා, ආනන්ද පුළුවන් එහෙම උපමාවක් කියයි. හැබැයි ඉතින් මේකෙන් තේරුම් ගන්න ඕනේ එදා තිබිච්ච මිමි අද මිමි වලට වෙනස් වෙන්න පුළුවන්. කොයි ක්‍රමිනව ගැඹුරක් තේරුම් ගත්ත හැයි යොදුනක් දිග පළල උස යම් විශාල පෙට්ටියක් තියෙනවා නම් මේකේ අබ පිරෙව්ව සියක් අවුරුද්දකට සැරයක් එක බෑටයක් අහකට දැම්මොත් මේ මහ පෙට්ටිය අබ සම්පූර්ණ ඉවරෙන්න කොච්චර කල්යයිද? කල්පේ තවත් ටිකක් එහාට ඉතුරුයි කියේ. අවුරුදු 100ට එක බෑටේ ගන්න දැම්මොත් අබ ඉවරෙන්න යන කාලටත් වැඩි. දැන් මේකේ පේනන්නේ අති දීර්ඝ කාලයක් කියන්නේ. මෙච්චර කාලයක් කියලා නිගමනය කරන්න බෑ. තවත් උපමාවක් කියනවා. ඔය ගිජ්ජකුඩ පර්වතයනේ, පර්වතයක් පෙන්නලා. විශාල පර්වතයක්. සියක් අවුරුද්දට සැරයක් යමෙක් විසින් මේ පර්වතේ කසී සළුවකින් පිහිදානවා නම් වෙන හේතුවක් නැතුව ඒ හේතුව නිසා විතරක් මේ පර්වතේ ගෙවෙනවා නම් ඒ ගෑවෙන ගෑවෙන මාත්‍රියට මාත්‍රියක් හරි ගෙවිලා අවටක් සමාන වෙන්න ගෙවෙන්න කොච්චර කාලයක් යයිද? කල්පේ ඊටත් වඩා වැඩි. දැන් මේ කියන දේකමානුව බැලුවොත් එහෙම කල්පයක් කියන්නේ මොනතරම් කාලාන්තරයක්ද කියලා නෙමෙයි, එක කල්පයක්. අර අන්තකල්ප 80 එක අන්තකල්පයකයි ඔය කියන්නේ. දැන් මේ කාරණිය අනුව තේරුම් ගන්නට පුළුවන්. ඉබඳු අන්නා වූ අන්තකල්ප 20ක් මේ ලෝකේ පවතිනවා. හැදුනල පාති. ඔන්නෙ හැදෙන පවතින කාලය තුල තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ. ඔය අන්තකල්ප 20 ඇතුළත. අන්නේ වගේ අන්තකල්ප 20ක් තමයි දැන් මේ ගෙවිලා කියලා හතර බුදුවරයන් වහන්සේලා පහළ වෙලා පස් වෙනි බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්න තව ඉතුරු වෙලා තියෙනවා. අති දුර්ලභ මහා වාසනාවක් නිසා මහා භද්‍ර කියන වචනේ භාවිත කරලා දිනවා මේ කල්පේ. භද්‍ර කල්ප පහළ වෙන්නේ අති දුර්ලභව. මේ භද්‍ර කියන බොහොම සත්‍රීක අති ශ්‍රේෂ්ඨ කියලා අදහසයි එන්නේ. මහා භද්‍ර කියන්නේ මහත් වූ සත්‍රීකයි. මේ කල්පයේ විශේෂත්වය. මොකද බුදුරජාණන් වහන්සේලා පස්නමක් ලෝකේ පහළ වීමේ මහා ජයග්‍රහණීය වාසනාව ලෝක සත්‍යයල පහළ වෙන නිසා. ඉතින් මෙන්න මේ කියන්නා වූ කල්ප සංඛ්‍යා වශයෙන් කියන්න බැරි නිසා මේ කල්ප 20ට අසංඛ්‍ය කල්පයක් කියලා කියනවා කියලා පේනනවා. එනතර ඌ වගේ ඒවා හතරක්. අර 20ව හතරක් යන්න ඕනේ මහා කල්පෙක. ඉතින් ওই ගණාමිමු හදලා තියෙන විවිධ ක්‍රම එක එකනා මයින ක්‍රම තියෙනවා. අපිට වැටහෙන ක්‍රමයක් තමයි මේ පෙන්වන්නේ ධර්මයට අනුව. එවන්දු අසංඛ්‍ය කල්ප, සාරා අසංඛ්‍ය කල්ප. ලක්ෂයක් පෙරම්පුරපුහා. තමයි ප්‍රඥාධික බෝසත්වරයෙක් ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. එනම් මේ තරම කාලයේ කොයි තරම් දුරද්ද කියලා හැම හිතාගන්න බෑ. සාමාන්‍ය මනසට ගෝචර කරන්නේ කොහොමද? ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් මහා සර්වඥ සාඥාණින් අනාවර්ණ ඥාණින් දැකලා පෙන්න බුදියක් ඊයනු අපි හිතනවා කියනවා ඇරෙන්න. මේ සීමා කාලයේ ලේසියෙන් තෝරාගන්න පුළුවන් කාලයක් නෙමෙයි. කොච්චරද්ද කියලා. ඉතින් මෙන්න මෙහෙම කාලාන්තරයක් ආවට පස්සේ මේ අවුරුදු 80,000 60,000 40,000 20,000 එවන අවුරුදු 120ක් ඔන්නු වගේ 120ත් 80,000ත් අතර කාල පරාසයක් තුල යම්කිසි කාල සීමාවක් බුද්ධාන්තරය කියලා ලෝකෙ පහළ වෙනවා. ඒක අවුරුදු වලින් ගයින බොහොම ලේසි ප්‍රමාණයක්. බුදුවරයන් වහන්සේ නම කලාතුරකින් පහළ වුණත් පහළ වෙන්නේ කල්පයක. ඔච්චර විශාල කල්පයක් තුළ කාලාන්තරයක් වෙන අවුරුදු ගානක කල්පයක් තුළ වැඩිම කාලේ අවුරුදු 80,000යි. ඒ 80,000න් උන්වහන්සේ පිරිනමන් පැවට පස්සේ තවත් පවතින්නේ ඒ සමගම බුද්ධාන්තරයේ අවසානයේ 80,000 කාලසු තියලායි. එහෙම නැත්නම් 60,000ක් 40,000ක් 20,000ක් මෙහෙම ආවස තියෙන කාලයක් තියෙනවා උන්වහන්සේලා පිරිනමන් පානකොටම ඒ ශාසනයේ 40,000. මේ අවුරුදු 120ක කාලයක් ඉතාම අල්ප කාලමාත්‍රයක් නිසා ප්‍රඥාධික බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අදිත්‍යානියක් පරිදි මේ 5000ක් කල්ප අවදින්න තරමට ශාසනයේ අන්තර්දාන වෙයි පවතින අදිත්‍යානියක් තියෙනවා. ඒකට අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. අන්නේ වැඩපිළිවෙල නිසා තමයි මේ කියන්නා 5000ක අවුරුදු කාලේ මේ කාලේ මේ බුද්ධ ශාසනයේ පවතින කාලයක් කියලා කියන්නේ. එන ශාසනය පවතින කාලයක් බුද්ධාන්තරයක් තයිති. එතකොට හිතලා බලන්න මොනතරම් අති දුර්ලභ දෙයක්ද බුද්ධාන්තරයක් කියන්නේ. යන්නේ හැම කාල සීමාව තුළ උපත ලබන්න ලැබිලා තියෙන එක අති ශ්‍රේෂ්ඨ වාසනාව. මොකද බුද්ධාන්තරයක තමයි ඒ පින් දහම් කරගන්නට හෝ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න දහම් අහන්න ලැබෙන්නේ, තේරුම් ගන්නට ලැබෙන්නේ, විද්‍යාමාන වෙන්නේ. ඒ ಗುಣ මාත්‍රයක් හරි නමක් හරි විද්‍යාමාන වෙන්නේ. ඒ තරම් අමාරුයි. අන්නේ කාල සීමාව ලැබුණාට පස්සේ ඔය කාල සීමාවෙත් මේ ශ්‍රීසත් ධර්ම රත්නයේ ශ්‍රවණය කරන්න දරන්න ලැබෙනවා නම් ඒක හරීම දුර්ලභයි. අති දුර්ලභ වාසනාවක් තියෙන්න ඕනේ බුද්ධාන්තරයකත් ඔය ටික ලබන්න. බුද්ධාන්තරයක මූලික කාල සීමාවේදී බොහොම අගේ ඇතුව තියෙනවා. හරියන මහා වැහි කාලේට හැමතැනම උල්පත් තියෙනවා වාගේ, ලිං වැව්පපුගුණ පිරලා උතුරලා ඕනතරම් වතුර තියෙනවා වාගේ. ඒ මූලික කාල සීමාවෙන් නම් දහම් හොඳට අඩුවක් නැතුව තියෙනවා. තර්කවාදෙත් නෑ, මොකුත් නෑ, ඒ වගේ යට කරන්න බෑ. මූලික දහම් සුද්ධ ඇතුව තිබුණ කාලයක් තියෙනවා. කල් යන්න යන්න නොඒක ආකාර ප්‍රඥාවකින් ඒවා වැහිලා යනවා. කලකිලුටු ඇති වෙනවා. තෝරාගන්න අමාරු වෙනවා. මහා නියගයක් ආවා වාගේ. නියගෙදි වතුර නැතුව වාගේ කාලෙකුත් එනවා. එහෙම කාලයක් එනපා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම කාලේ කළ යුතු ක්‍රමයකුත් පෙන්වනවා. කොයි වෙලාවකවත් ඒ දේශකයන් වහන්සේලා විවේචනය කරන්න යන්නේ නැතුව සිහි නුවණින් ඒ කියන කියමං අහන්න ආපු ගාම පිළිගන්න යන්න එපා. බොහෝ අය කියනවා ඉද මේව සත්‍යං මෝග මඤ්ඤං කියලා වචනය. මේ මම කියන එකයි ඇත්ත. ඔය අනික මොට්ට කතා මෝඩ කතා. අපි අද කියන්නේ මඤ්ඤං කතා කියලා. මෝග මඤ්ඤං. මෝඩයින්ගේ මඤ්ඤං කතා නම් අන්‍යව කතා. ගැලපෙන්නේ නැති ඒවා. එහෙම කියලා අනික අයට අපවාද කරනවා. තමන් දෘෂ්ටියක හෝ පිටාගෙන හරි තමන්ගේ අපි කිසි ලබ්ධියකින් දෙන හරි තමන් කියන එක හරි කියේ. දැන් මෙහි මේවා තමයි 99%ක් හැදෙන්නේ. එහෙම හැදි හැදි තමයි දේශනා කරන්නේ. යථාර්ථවත් දේශනයක් නම් ඒ දේශකයන් වහන්සේලා කොයි වෙලාවකවත් ඒ වචනේ භාවිතා කරන්නේ නැහැ. යමක් හරි බව පෙන්වන්නද හෝ යමක් වැරදි බව පෙන්වන්නද හෝ මේක හරි මේක වැරදි කියන වචන දෙක භාවිතා කරන්නේ නැහැ. මෙන්න මේ හේතුකාරක කරුණු අනුව මේක හරිද කියලා හිතලා බලන්න. මෙන්න කරුණු. මෙන්න මේ කරුණු අනුව මේක හරිද වැරදිද කියලා තවම හිතලා බලන්න. මෙන්න නොගැලපෙන කරුණු. ගැලපෙනවා නම් මෙන්න ගැලපෙන බවට කරුණු. හිතලා බලන්න පුරුදු වෙන්න. නුවණින් තේරුම් ගන්න. මෙන්න මේක තමයි යථා ධර්මදේශකයන් වහන්සේ නමක් ධර්ම දේශනා කිරීමේදී දැනු දෙන්නේ. එතන කොතනකවත් විවේචනයක් නැහැ. කාටවත් දොස් කියවා වෙන්නේ නැහැ. ධර්මයට විරුද්ධ දෙයක් කියවෙන්නේ නැහැ. තමන්ගේ මතයක් දෙන්නේ නැහැ. ඒක න්‍යාය ධර්මයට අනුකූලව පෙන්ලා දෙනවා. ඕන කෙනෙකුට නිදහසේ විමර්ශනය කරන්න. මෙන්න මෙහෙම ක්‍රමයකින් තමයි මේ ශ්‍රී සද්ධර්ම රත්නයේ ලෝකයේ විද්‍යාමානව පවතින්නේ. ඒ නිසා ඒක හරි දුර්ලභයි. ඒ දුර්ලභ වන්නා වූ වාසනාවක් මේ පිනතු ලැබලා තියෙනවා නම් මේ දෙවෙනි වටිනාම අවස්ථාව. අර බුද්ධාන්තරය තුලත් ලැබෙන්නා වූ සුළු කාලයයි ඔය ටික තියෙන්නේ. ශ්‍රී සද්ධර්ම රත්නය අසන්ට දරන්ට ලැබෙන අවස්ථාව. මෙන්න මේ වගේ අවස්ථාවක් ලැබෙනවා සීම. සුපටිපන්නතාදී ගුණ සීකර සංඝ රත්නය දකින්න ලැබෙනවා නම් ගුණ සීකර වඳින පුදන් ලැබෙනවා නම් ඒකත් අති දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාවත් මේ පින්දුන් ලබලා තියෙනවනම් ඒ වගේම අහපු දහම් දරාගෙන මාත්‍රයෙන් මාත්‍රිය හෝ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන් ලැබෙනවනම් අන්නේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවව ගිහි වේවා පැවිදි වේවා අති දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාවත් ලබාගෙන තියෙන කාලයේ මේ පින්දුන් වැඩහෙනා නම් මේ සම්මා සම්බුද්ධ ශාසනය මොනතරම් දුර්ලභද, මොනතරම් ශ්‍රේෂ්ඨද, මොන විදිහේ වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපපත්තාණියන්ගේ උපහාර කළත් කොහොම සීමා කරන්නද? මෙන්න මේ පමණ කළොත් ඇති කියන්න. අන්නේක දැනෙන්න පටන් ගන්න. තමන්ට අවබෝධය ලැබිච්ච තරමට බුද්ධ ශාසනයේ වටිනාකම වැටහෙන්න පටන් ගන්න. අන්නේ වටිනාකම වැටහෙනකොට ශාසනය විසා මාත්‍රියක හෝ වන්දනාමාන පූජා සත්කාරයක් යමි කරනවා නම් ගෞරව මාත්‍රියක් හරි කරනවා. ඒ මාත්‍රිය කොච්චර අග්‍රද ශ්‍රේෂ්ඨද කියන කාරණේ වැටහෙනවා. එනං එහෙම කාලයක පෙර පෙන්ලා තියෙනවා ඔය ගොපලු දරුවෝ හරක් බලන එළුව බලන කොල්ලෝ කරපු වැඩ ගැන අපි දහ වෙනවා දහ වෙනවා. ඔය සත්තු කෑම කණ්ඩෝ තන පිටේ නියොල්ට හරි කැලෑවලට හරි යවලා නිදහසේ ඉන්නකම් උඹ වෙන වැඩක් නැහැ ඉතින් ඔය වැඩකාරකමට ඉන්න කොල්ලෝ. ඉතින් මෙහෙම කොල්ලෝ මොකද කරන්නේ පෙලක් අය ගිහිලා ඔය වැල්ලේ ඉන්නකම් පුංචි වෙහෙරක් හදලා තියෙනවා. ඒක ළමයි කරපු වැඩක්. අර වැලි ගොඩක් එකතු කරලා ඔය තියෙන මලක් කල්ල හිටන් එතන තියා චෛත්‍යය කර කියලා පූජා කරලා ගියා. මේ පුංචි පින කරුවාට මේ පොඩි පිනෑ මේ පින. මේ කරගත්ත පුණ්‍ය වාසනාව. සක්විති සැප ලබලා දෙන්න අද්භව 500ක් හේතුණයි කිය. ඒ වගේම ඒකාන්තයෙන් මේ බුද්ධ ශාසනයේ අරිහත්ත්වයටපත් වෙලා මහා ශ්‍රාවක පදවියක් ලබන්න හේතු වාසනාව පවල ලබලා තියෙනවා. මෙන්න මේ වගේ මේ පින පුංචි නෑ. ඊළඟ අල්ප මාත්‍රයක් කරපු පින එහෙමනම් මේ බුද්ධ ශාසනයේක අග්‍ර ශ්‍රේෂ්ඨ වන්නා වූ උපහාර පූජාවක් සිද්ධ කරනවා නම් ඒකේ පිනේ සීමා කරන්න පුළුවන්කමක් නෑ. පළමුවක තේරුම් ගන්න ඕන. යා ලෞතර බුදු පියාණන් වහන්සේලා පින්වල් පාන කාලයක පවා යම් චෛත්‍ය රාජයන් වහන්සේ නමක් හදලා සංකේතවත් කරලා හරි වන්දනාමාන පූජා සත්කාරයක් සිද්ධ කරනවා. ඒ වටිනාකම සීමා කරන්න පුළුවන්කමක් නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක අවස්ථාවක පස්කන්ධය තියනවා දැකලා එක්තරා මිනිසෙක් කෝකර වැඳගෙන ඉන්නවා. දවස ගානේ උදේට ඒ පස්කන්ධය වැඳගෙන ඉන්නවා. ලෝතර බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක චාරිකාවක පින්නපාත වඩන වෙලාවක මේ මනුස්සයා වැඳගෙන ඉන්නවා දැකලා අහනවා මානවකේ ඔබ මොකද්ද ඔය කරන්නේ? ස්වාමීන් වහන්සේ කන්දට නමස්කාර කරු. ඇයි එහෙම කරන්නේ? අපේ පරම්පරාවේ ඔක්කොම එහෙම තමයි කරේ. ඒ ආදි පරම්පරාවේ ඉඳන් ඉතිරිතා. ඒක මාව තිතු කරනවා. බොහොම වැදගත් බොහොම හොඳයි කියලා ප්‍රශංසා කළා වැඩි. එයින් එහා උත්තරයක් දෙන්නේ නැතුවද? දේශනාවක් කළේ නැතුව මේ වික්ෂුන් වහන්සේලාට ප්‍රශ්නයක් වුණා. මේ මිනිස්සයා මේ කිසිම තේරුමක් නැතුව කන්දර වැඳගෙන ඉන්න බුදුරන් වහන්සේ ප්‍රශංසා කළා. මොකද්ද මේකට හේතුව කියලා අහන්න ඕනේ කියලා. ඔය කාරණේ බුදු පියාණන් වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පස්කන්ධ උතන ඔහොම තිබුණාට මට පෙර වැඩ හිටියේ කකුසඳ කොණාගමන කාක්ෂේප කියන බුදුවරයන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා තිවිච ස්ථානේ චෛත්‍ය හදලා තිබුණ දෙනවා. දැන් ධාතු කිව්වහම ශාරීරික ධාතුත් තියෙනවා පාරිභෝගික ධාතුත් තියෙනවා. ඒවා ඔක්කොම ධාතු ගණිත වැටෙනවා. ඉතින් එතකොට මේ ආකාරයෙන් ඒ ධාතු තැන්පත් කරලා ඒ කාලේ හිටපොයි චෛත්‍ය හදලා තිබුණා. ඒ තුන් බුදුවරයන් වහන්සේලාගේ චෛත්‍ය හදපු ස්ථානෙක තිබිච්ච පස්ගොඩ කන්ද තමයි අර ගලා වැටලා ගිය කන්ද තමයි මේ පස්ගොඩ. ඒ ස්ථානයේ සිහි කර නමස්කාර කිරීමත් යහපතක්. මම චෛත්‍ය කියලා දන්නේ නැහැ. හැබැයි චෛත්‍යය තිබිච්ච තැනක සංකේතයටයි මේ නමස්කාර කරන්නේ පරම්පරාවේ පුරුද්ද. මේ මාත්‍රිය ශ්‍රේෂ්ඨ බව උදිරයන් වහන්සේ පෙන්නනවා. එන අදත් චෛත්‍ය නාමය සංකේතවත් කරලා හදලා චෛත්‍ය 10000ක් මහා චෛත්‍යයක් බුදු පියාණන් වහන්සේලා අග්‍රහ කරලා හදලා 10000ක් මහරහතන් වහන්සේලා සහිත බුදුපියාණන් වහන්සේලා සිහි කරලා සකස් කරලා පූජා කරනවා. උන්වහන්සේලාගේ ධාතු නිදාන් කරන්නා වූ චෛත්‍යස්ථානයක් හා සමානව ගෞරව කරලා මෙන්න මේ කරන්නා මහා පූජාව හරියට සම්මා සම්බුද්ධ ශාසනයක් උදෙසාම ගෞරවයෙන් කළා හා සමානව සිහි කර ගන්න ඕනේ. ලෞතර බුදු පියාණන් වහන්සේලාගේ සහ මේ මහරහතන් වහන්සේලාගේ ධාතු නිදාන් කරන චෛත්‍ය ස්ථාන හා සමානයි කියලා අදිෂ්ඨාන කරලා හිතෙන් තියා ගන්න ඕනේ. අන්න එතකොට ලක්ෂයක් බුදු පියාණන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා වැඩ හිටපු බුද්ධ ශාසන ලක්ෂයක නැන 100,000ක සංකේතවත් කරලා අනන්ත බුදු පියාණන් වහන්සේලාත් අනන්ත පහළ වූ රහතන් වහන්සේලාත් සීකර අද මේ මහා චෛත්‍ය පූජා අපි ඒ සඳහා කරනවා කියන අදිෂ්ඨානය තියා ගන්න ඕන. අන්න එහෙම ගෞරව සිත් ඇති කරගෙන චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් ඒ ශාසනය උසහා කරන්නා වූ වන්දනාමාන පූජා සත්කාරයක් තියෙනවා නම් ඒකේ පින නම් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ චිත්ත ප්‍රසාදයේ සීමා කරන්න පුළුවන් කමක් නැහැ. සෝමනස්ස සහගත ඥාන සම්පවිත්ත වෙන. ඇයි ඥාන සම්පවිත්ත වෙන්නේ? ගරු කළ යුතු අග්‍රවන්නා වූ ශාසනයටයි ගරු කරන්නේ. ඒ නිසා මේක ඥාන සම්පවිත්තයි. සෝමනස්ස සහගත ඥාන සම්පවිත්ත උත්කෘෂ්ඨ ඉහළම මහා පිනක් සිද්ධ වෙන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ උත්කෘෂ්ඨයේ උත්කෘෂ්ඨ උත්කෘෂ්ඨයේ මධ්‍යම උත්කෘෂ්ඨයේ ඕමක කියලා කොටස් තුනක් තියෙනවා. හේතු වාසන ඇති පින්වත් පිළිසල උත්කෘෂ්ඨයේ උත්කෘෂ්ඨ කියන ඉහළම කුසල ශක්තිය. පුණ්‍ය ශක්තිය ලබන්න පුළුවන්. එහෙමත් ලබා ගත්තා නම් එහෙම ඒ ලබන පිනව ඒකාන්තයෙන් ආර්ය මාර්ගයේ පූර්ණ කර මහා උපනිසිරි සම්පත්තියක් වෙනවා. අවශ්‍ය කරන්නා වූ ශක්ති ලැබෙනවා. එහෙම ලැබන්න පුළුවන් සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න මහා උපනිසිරි ලැබෙනවා. ඊ සඳහා අවශ්‍ය කරන ආයුෂ වර්ණයේ සැපේ බලයේ පරිභාණයේ ලබන්න හේතු වෙනවා. සීමා කරන්න පුළුවන්කමක් නැයි සම්පත්තිය වාසනාව. ඒ පමණක් නෙමෙයි. ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ ඒ ශාසනික වැඩ ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසමත් සංකේතවත් කරලා. ඒ සිව් පිරිස විතරක් නෙමෙයි. සමහරවිට බුදුරන් වහන්සේ දේශනා කරනවා මාගේ ශ්‍රාවකයකෝ ශ්‍රාවක පරිණාමය. මේ දෙන්නා වූ මේ පූජාවන්ගෙන් භුක්තිින්දොත් ඒ අයට නම් දිරෝනෝ. එයින් පිටස්සරයට නෙමෙයි කියලා පෙන්නපු තැන් තියෙනවා දේශනා කරපු තැන්. මෙන්න මේ ආකාරයට මේ ශාසනයට පූජා කරන දේවල් අනුපිළිවෙලින් මේ ශ්‍රාවක පරිණාමයන්ටත් හිමිකමක් තියෙනවා. ඒ ශ්‍රාවක පරිණාම කියලා කියන්නේ ශ්‍රාවකත්වයට පරිණාම වෙමින් එන අය. චිත මාත්‍රිකෝ ශාසනයේ කෙරෙහි ගරුත්වයක් තියෙන කෙනාට ශ්‍රාවක පරිණාම හේතුවක් තියෙනවා. ඒක බුද්ධ ශාසනය තුල ත්‍රිපිටක ධර්මයෙන් ඔප්පු වෙන තැන් තියෙනවා. එක අවස්ථාවක එක්තරා මිනිසියෙකුට ඇතිපදං හකුරු පූජා කරන්න ආසාවක් තිබුණා. ප්‍රියමනාප බලාපොරොත්තු වුණා. භික්ෂුන් වහන්සේලාට. නමුත් එයා දුප්පත් මිනිසියෙක් නිසා කරගන්න බෑ. තමන්ගේ බලාපොරොත්තු බුදුරන් වහන්සේට ප්‍රකාශ කරපු වෙලාවේ කියනවා. ඔබට කොච්චර පූජා කරගන්න පුළුවන්? ස්වාමිනී හකුරු කලයක් නම් පූජා කරගන්න මට හැකියාව තියෙනවා. මගේ දක්ෂ වත්ක වත්ක මේ මට උනා තියෙනවා. හොඳයි ගිනහලා පූජා කරගන්න ඉතිසෙල්ලා. මම බොහෝම සන්තෝෂයෙන් බුදුරන් වහන්සේට හකුරු කලයේ පූජා කළා. බුදුරන් වහන්සේ මේ බුද්ධියලගේ මොකක් හරි හේතු වාසනාවක් දැකලා අදිෂ්ඨානයක් කළා. මේකෙන් කොයිතරම් හකුරු ගත්තත් අඩු නොවේවා කිය. හකුරු මැවෙනවා. ප්‍රාතිහාරය මෙන්න මෙහෙම කරලා දුන්නා. ඇතිපදං පූජා කරගා. දැන් මෙයා හරි සන්තෝෂයෙන් මොකද කරන්නේ? හරි භික්ෂුන් වහන්සේලා මදි වෙයි කියලා ටික ටික පූජා කරනවා. හැබැයි හවුරු කාලේ පිරිච්ච ගම මේ පුදුමේ දැකලා දුවගෙන ඇවිත් බුදුරන් වහන්සේ ස්වාමීන් වහන්සේ හරි පුදුමයක්. හකුරු ඉවර වෙන්නේ නැහැනේ කොච්චර පූජා කළා. ඇතිපදං පූජා කරගත්තා. නෑ මදි වෙයි කියලා ටික ටික පූජා කළා. ඇතිපදන්නේ පූජා කරගන්න කිව්වා. පූජා කරන ඇතිපදන්. එතන භික්ෂුන් වහන්සේලා අතවහනවා. සාවිනෝට ඇතිපදන් පූජා කරන්න දෙන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා අතවහනවා. කියන්න ගිහින් තියාගන්න කියලා. ඉදිරියේදී ඖෂධ වශයෙන් බෙහෙත් වශයෙන් ගන්න පුළුවන්. තියාගන්න අයිතියක් තියෙන හැම ගන්න කියලා. එතකොට අත අරපුහම ප්‍රතිපදම් පූජා කළා. කරවල් පිරෙනකම් පාත්‍රවල පූජා කළා. ඉතුරුයි එහෙමමයි. තිබුණා වාගේ හකුරු කල්ලි. ඊළඟ මොකද නේද? ආව සුදුවත් ඇඳගෙන ඉන්න උපාසක උපාසිකාවයි නියට පූජා කරගන්න අවසර දුන්නා. ඊත් ප්‍රතිපදම් පූජා කළා. තවත් ඉතුරුයි එහෙමමයි. ඊළඟට යන ස්වාමීනි දැන් මොකද කරන්නේ? ඔයා ඉදින්න දුගී මගේ යාචකාදීන් ඉන්නේ. එයාටත් පූජා කරගන්න. ඊයටත් පූජා කළා. ඊට පස්සේ ස්වාමීනි මේ හගුරු කලේ නම් පුදුම જાතිය මම ගම හැමතැනම බෙදන්නද ගිහිල්ලා. එහෙම හිතියක් නෑ. මාගේ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් ඇර. ඔය පූජා කරපු හගුරු සාසෙන්ද පූජා කරපුවාව දිරවන්නේ. එහෙනම් පස්සෙන් එන යාචකින්ටත් පූජා කරන්න කියලා බුදුරන් වහන්සේ අනුමත කළා. එහෙනම් ඊයටත් ශ්‍රාවක පරිණාමයේ අයිති බව මේ කතාවෙන් දේශනාවෙන් හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා ඒ ශ්‍රාවක පරිණාමිකත්වයේ අදත් ඔය කියනා වූ ආකාරයේ අර අතුපතු ගන්න කෙනෙක් හිටියා නම් එයාටත් තියෙනවා. හැබැයි අනුපිළිවෙල යන්න ඕනේ. එයා පළවෙනිින්ද කියොත් හරියන්නේ නැහැ. සමහර අය වැරදි ආකල්ප ගන්න මම තමයි කැපකරුවා. මට තමයි මේ ඕනික කරන්න අයිතිය තියෙන්නේ. මෙහෙ වැරදි ආකල්ප ගන්න. නැ කැපකරුවා කියන්නේ වෙන කෙනෙක්. සේවය කරන්නේ තව කෙනෙක්. සේවකව නෙමෙයි කැපකරුවා වරද්දාගෙන තියෙන්නේ. කැපකරු දායක මහත්මයා කියන්නේ මහ පුදුම කෙනෙක්. ඊයයි තමයි විසාකාව පාසිකාව අනේ පිරිසිදුමා වාගේ හිටියේ. කැපකරුවායි. ඒගොල්ල තමන්ගේ කාලයේ ධනේ ශ්‍රමයේ සියල්ලම වැය කරමින් බුද්ධ ශාසනයට බොහෝ කොට පත්‍ය උපහාර ලබා දෙන අය මිසක් අරව භුක්ති විඳින බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඒක සේත්‍රයි. ඒ කැපකරුවායි. ඊයට උදව් උපකාර කරලා ඒ වගේම දෙන අය ඉන්නවා කුළුපග දායකයෝ. ඒ කැපකරු කුළුපග කියන දායක මණ්ඩල. ඒ අත් උදව්වට ඉන්නේ සේවක සේවිකාව. ඉතින් එහෙම නිගරුවනි කතා කරන්න නැති නිසා එහෙම කරන්නේ නැහැ. නිගරු කරන්න හොඳ නැහැ කාටවත්. නමුත් ඊය අය දැනගන්න ඕනේ ඊ තමන්ට දෙන පිළිවෙලට ඒ කටයුතු කරගන්න විතරක් අර අහංකාරකම් කරන්නේ නැතුව. ඔය වෙනස තෝරා ගන්න ඕනේ. මොකද මං එහෙම කියන්නේ හේතුව අපි කැපකරු අපිට අයිති මේවා කියලා සමහර අය කියා තියෙනවා මට ආරංචි කියලා තියෙනවා. පොඩි පොඩි වැඩ කරන අය. ඒගොල්ලෝ තේරුම් ගන්න ගන්නේ කැපකරු කියන්නේ කවුද කියලා. ඉතින් මේ ක්‍රමික මොකද වෙන්නේ? අර දෙන්නාව දානේ අර වැඩක් පොලක් කරන කෙනෙක් අතුපතු ගාන කෙනෙක් හිටියත් එයාට දෙන්න පුළුවන් හිමිකමක් තියනවා ලබන්න. අර ගිය අනුපිළිවෙල ලියන්න ඕනේ. භික්ෂු භික්ෂුණීන් මුල් කරගෙන උපාසක උපාසිකාදී මුල් කරගෙන අනුපිළිවෙලින් කියලා ඊළඟ කොටත් එයාටත් දෙන්න හිමිකම් තියෙනවා. ඉතින් ඒ සියල්ලම මේ බුද්ධ ශාසනයට අයිති. ශ්‍රාවක පරිණාමයට අයිති. ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවක පරිණාමයක් කිව්වම ওই සියල්ලෝ අයිති නිසා. ඔන්නේ සියලු පිරිසටම නැත නොකියන්නේ අවශ්‍ය කරන සියලුම දේවල් සාසන කල්පවෘක්ෂයේ පවතිනවා. ওই සංකේතය ඒකයි. මේ සාසනයේ නැවති සාසනයේ පූජා කරන කල්පවෘක්ෂයක් කියලා කියන්නේ. කල්පවෘක්ෂයේ නොඑක ආකාරයක් අපි අදහස් ගන්න ඕනේ. මේ කල්පයක් කියන වචනේ තෝරා ගන්න ඕනේ. වෘක්ෂයක් කියන්නේ මොකක්ද තෝරා ගන්න ඕනේ. මේ විවිධ අදහස් තියෙනවා. කල්පයේ මූලාරම්භයේ පටන්ගෙනම හටගත්ත වෘක්ෂයක් කියලා කල්ප වෘක්ෂය කියලා කියන සංකේතයක් එහෙමත් කියනවා. ඒ වගේ මේ හැදුන කල්පයේ අවසානයේ දක්වා විනාශ වෙන්නේ නැති වෘක්ෂයක් කියලා කල්ප වෘක්ෂය කියලා හඳුන්වනවා. තවත් කල්පයේ කියන වචනයක් තියෙන අපේ ජීවිත කාලයේ වෘක්ෂයක ස්වභාවයක් තියෙනවා. නැගී සිටිනවා ශරීරීව නැගී සිටවන්න බලයක් තියෙනවා. තව ආධාරයක් නැතුව වෘක්ෂයක් නැගී සිටින වැල වැලක් නම් එහෙම බෑනේ. වැල හිටින්න ඕනේ නැගී සිටින්න. ගහක් හිටින්නේ නැහැ කෙලින් නැගී සිටින. අන්න ඒ වගේ ආධාරයක් උපකාරයක් ලබන්නේ නැතුව නැගී සිටින්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මේ ජීවිත කාලය තුල මෙන්න මේකත් එක්තරා කල්ප වෘක්ෂයක්. අන්න එහෙම දෙයක් කර දෙන්නේ යමක තියෙනවා නම් යම්කිසි දෙයක් අවසෙදී. ඒ කල්ප වෘක්ෂය පවත්වන්න පුළුවන් වන්නා වූ සම්පත්තිය එතන තියෙනවා නම් අන්න ඒක කල්ප වෘක්ෂ සම්පත්තියක් වෙනවා. ඔන්නෙ කියන්නා වූ දෙයක් සංකේතවත් කරන්න තමයි. අවශ්‍ය කරන සෑම අංගෝපාංගයක්ම අනුපිළිවෙලින් තැන්පත් කරනවා. පළමුව බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේ අග්‍රකර ධර්මයේ අග්‍රකර සංඝ රත්නයේ අග්‍ර කරලා තියන්න ඕනේ. ඔය ෘෂියේ මුදුනේ උඩින් තියෙනවා. ඊට පස්සේ පරිවාර වශයෙන් තියන්න ඕනේ වටෙන් තියෙනවා. උපාසක උපාසිකාවන්ට අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒ සියලු දේවල් ලෝකේ අඩංගුයි. කනබුන ආහාර අදින පරිදින දේවල් ඉඳු හිටු ඉන්න ස්ථාන පරිහරණය කරන සියලු භාණ්ඩ නැත යන වචනයක් නැතුව අහන්න ලැබෙන අහන්න බැලු බැලු දේ තියෙන්න ඕනේ. ඒක තමයි සංකේතය. දෙවියන්ගේ කල්පවෘක්ෂයක් තියෙනවා කියනවා පාණ්ඩු කම්බල සෛලාසින ළඟ ඔය තාවතිස ලෝකේ චක්‍ර දෙවියන්ගේ භවණී තියෙන දැන්. දෙවියන්ට අවසි හිතූ පැතූ සම්පත් ඒ වෘක්ෂය ළඟ ගියාම ලැබෙනවා. අඩුවක් නැහැ. ඒ නිසා ඒක නක කල්පවෘක්ෂයක් කියලා. දෙවියෝ නගා සිටවන්නේ ඒ කල්පවෘක්ෂයෙන් ලැබෙන සම්පත්තිය මුල් කරගෙන. දිව්‍ය සම්පත් ලැබෙන්නේ එහෙමයි. අන්න ඒ වගේ ඒ සංකේතවත් කියලා සම්මා සම්බුද්ධ ශාසනයේ කිසිම අඩුවක් නැතුව ඒ සියලු පිරිසට අවදි සියල්ලම වේවා. මෙන්න මේ සංකේතවත් මුල් කරලා තමයි 100ක් කල්පවෘක්ෂ හදලා තියෙන්නේ. එයි නැති දෙයක් නැහැ. අනික් කාරණේ තමයි අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. යම් තරමක් මෙහි තැන්පත් කරන්න බැරි වීද? ඒ සියල්ල මැවි මැවි පිහිටාවා. අදිෂ්ඨානය කරගන්න ඕනේ. යම් තරමක් මෙහි තැන්පත් කරන්න යම්තියක් බැරි වීද? නැත යන වචනයක් අසන්න නොලැබෙන ආකාරයෙන්. ඒ සියල්ල මැවි මැවි පිහිටාවා. මැවි මැවි පිහිටමින් මේ මහා කල්පවෘක්ෂය සම්මා සම්බුද්ධ ශාසනයට පූජා වේවා කිය. මෙන්න මේ අදිෂ්ඨානය තබාගෙන ඕන හැම කෙනෙක්ම ඒ ආකාරයෙන් ඔය කල්පවෘක්ෂ පූජාව සිද්ධ කරන්න. මෙන්න මෙහෙම සිද්ධ කර ගන්නකොට ඒ ආනිසංස වශයෙන් මොකද බොහෝ ආනිසංස කරපු අද්දැවේ ලැබෙන්නේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් එක්තරා කොටසක් පළ දෙනවා. එතන පටන්ගෙන අනන්ත සංසාරයේ නිවන් දක්නා ජායි දක්වා පළ දෙනවා. එහි විශේෂයන්නේ එකයි. එහෙනම් හරියට කල්පවෘක්ෂ පූජාව සිද්ධ කරගත්තොත් දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් පළ දෙනකොට මේ අද්භයිත් පළ දෙයි. නැත යන වචනයක් අසන්නට ලැබෙන ආකාරයෙන් ඒ වැදින්ද කියනවා නෙමෙයි පහසුකමට කියන්නේ. අවසේ තියෙන සම්පත් ලැබෙයි. සසර වසනා තාක්කල් කිසිම අඩුවක් නැතුව සෛරීව නැගී සිට කටයුතු කරගන්න සියලු හේතු ආසනා පහළ වී ඒකාන්තයෙන් නිවන් සාක්ෂාත් කරගෙන සියලු සංසාර දුක් කෙලවර ගන්න හේතු ආසනා ලැබී මෙන්න මේ සමාන මහා ආනිසංසයක් ලැබෙන පූජාවක් තමයි අද වෙ සිද්ධ වෙන්නේ. කරුණු තේරුම් අරගෙන ඔය පූජාවට සම්බන්ධ වෙලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන වන්දනාමාන කරගෙන ඒ වාසනාව ඇති කරගෙන දිව්‍ය බ්‍රහ්මාදී තැන්පටගින් අනන්ත ලෝක සත්‍යෝ අපට උදව් උපකාර කර ඥාති හිතාසීන් ඇතුළු සියල්ලෝ මේ පිල්ලවා සුඛිත මිත්‍ය විත්වාගෙන අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අපි යම් කෙනෙකුට අවිඩ අසාධාරණ වෙලා තියෙනවා නම් ඒ සියල්ලන්ටත් මේ පින් ලැබිලා සුඛිත මිත්‍ය වෙලා යහපත වේවා කියලා අදිෂ්ඨාන කරගන්න පුරුදු වෙන්න. එතකොට තමන්ගේ යමෙකුට තස අකුසලයකින් අවිඩක් අසාධාරණයක් අංශු මාත්‍රයෙන් හෝ වෙලා තියෙනවා නම් මගින් සිද්ධ වුණ අවිඩක් ඇත්නම් සීමා සහිතයි. නමුත් අද චිත්ත ප්‍රබෝධයෙන් ප්‍රසාදයෙන් මේ විහිදෝලා පතුරවල පිහිට ඕන සාන්ති අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මගින් සිද්ධ වුණ අවිඩක් ඇත්නම් ඊ අවිඩට සමානව අවිඩට හරියන්න වන්දියක් නෙමෙයි අසීමිත වන්නාව මහා වන්දියක් වැඩිමනක් දිනුනා වෙනවා. තවත් ණයක් නම් ගෙවන්න ඉතුරු වෙන්නේ නැහැ කියන තත්ත්වෙට මනස හැදෙයි. හරියට අවංකව මේක තේරුම් ගන්න ඥාන සම්පීතව කරගත්තු තවත් ඉදිරියට ගෙවන්න පාප ධර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. අපලුපද්‍රා වශයෙන් ආවනම් දුක් කරදර වශයෙන් ආවනම් අදත් ඔය මොහොතේදී ඔක ඉවර කරන්න පුළුවන්. එයිම කෙලවර කරගන්න පුළුවන් හේතු වාසනා ලැබෙනවා. හැදීර කරගත්තා නම් යන්ත්‍ර බලින්න ඕනේ නැහැ, කරදර කරන්න ඕනේ නැහැ. ආයි බලිතොයි නටන්න ඕනේ නැහැ, මොකුත් නැහැ. ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි. ඔය මොහොතේම සංසිදිය සුද්ධ වෙනවා. හැබැයි මේ කිරිය හොඳට ඥාන සම්පීතව තේරුම් මරින්න පූජාව කරගත්තු. එච්චර හේතු වාසනා තියෙන පූජාවක් යම් රටක් රාජ්‍යයක් වේවා. ඔය කෙනෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා නම් ඒ රාජ්‍ය වටවන්න බෑ. ඒ රාජ්‍ය රෝගෙන් පරාජය කරන්න බෑ. අන්නේ මහ බලයක් එනවා. එවදු අප්‍රමාණ යහපත සිද්ධ වෙන මහා පූජාවක් තමයි අද මේ උතුම් පොවිදාවසේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙලා සිද්ධ වෙන්නේ. ඉතාව තේරුම් ගන්නට ඕනේ හේතු වාසනා තියෙන යම් රාජ්‍ය නායක පිරිත් එහෙම ඉන්නවා නම් ওই පූජාව සිහි කළා හරි චිත්ත ප්‍රසාදය ඇති කරගත්තොත් ඊයට විශාල යහපතක් සිද්ධ වෙයි. අවංක වෙන්න ඕනේ හැබැයි. තමගේ වාසියට නම් හිතුවල හරියන්නේ නැහැ. වාසියට විතරක් හිතලා. ලෝකානුකම්පාවෙන් ලෝක යහපතල මෙහෙම ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා කොච්චර හොඳ ලෝක සත්‍යයට යහපතක් වෙනවා නම් කියලා කරුණා මෛත්‍රී අදහස් පෙරදරි කරගත්තා. යම්පිසි යවන් රාජ්‍යයක් එහෙම නැගෙනවා නම් නැගෙන විශාල උපදිසියක් හම්බ වෙයි. ඔය පූජාව කිරීම ප්‍රහාදී පහල කරගත්ත පින්වත් පිරිසොල්ට ඒ තරම් වටිනා දෙයක්. ඉතින් කවුරුත් තේරුම් අරගෙන තම තමන්ගේ යහපත සිද්ධ කරගන්නට ඔය පූජාවේ ආනිසංස උගාක් වැඩි. ඔය විග්‍රහ කරලා දුන්නේ ඉතාම අල්ප මාත්‍රයක්. හොඳයි, බලමු තවත් තියෙන ප්‍රශ්න එකිනෙක ගන්න.